අද ඉරිදා හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වල්පුල ගෝතම ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉරිදහිරු සදහම් උදෑසන ඔස්සේ පින්වත් ඔබට අද අපි ජීවිතය ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගන්න අවස්ථාවක් උදා කරලා දෙන කල්යාණ හෝරාවක් ඔබේ ජීවිතේ ඔබට ලැබෙන පිනක් විදිහට, දායාදයක් විදිහට ලැබෙන හෝරාවක් වේවි මේ ගෙවෙන උතුම් හෝරාව. යම් කිසි කෙනෙක් අපේ ජීවිතයට මුණගැහෙද්දී, ඒ මුණගැහෙන කෙනා සමහරට පින්වත්නි අපිට වඩා ගුණ තියෙන කෙනෙක් විදිහට අපිට ඇසුරු කරන්න ලැබෙන්න පුළුවන්. තව කෙනෙක් අපේ ජීවිතේට මුණගැහෙන්න පුළුවන් අපිට වඩා ගුණ අඩු. සාපේක්ෂව එක එක්කෙනාගේ ගුණ වෙනස්. තෙරුවන් තුල තියෙන අනන්ත අප්‍රමාණ ගුණ කියලා කියන ඒ ගුණ සාමාන්‍ය පෘතජ්ජන මිනිසෙක් තුල හෝ ත්‍රිසංගත සතෙක් තුල හෝ අපිට දකින්න නැහැ. ගුණ අනන්ත නැහැ. පමාණවන්තානි. හැමතිස්සෙම පෘතජ්ජන මිනිසෙකගේ, එහෙම නැත්නම් ත්‍රිසංගත සතෙක්ගේ ගුණ ප්‍රමාණවත් විදිහට තියෙන යම් යම් ප්‍රමාණයකට. එතකොට මේ ප්‍රමාණ එකිනෙකාගේ සාපේක්ෂයි. මේවා කාලයකට සමහරලාවට වැඩි වෙනවා, තව කාලයකට අඩු වෙනවා. මේකේ වෙනස් වීමක් තියෙනවා. එතකොට අපි දැන් කතා කරනවා අපිට මේ මුණගැහෙන අයගේ පින්වත්නි අපිට වඩා ගුණ අඩු කෙනෙක් හම්බුනහම අපි එයා කෙනාව ඇසුරු කරද්දී අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? අපි තුලින් දකින ගුණ තව කෙනෙක් ළඟ නැති වුණාට පස්සේ සමහරලාට අපිට ඒ කෙනත් එක්කෙන ගැටීමේදී අපි ඒ කෙනා ප්‍රතික්ෂේප කරනවා. මම මේකට පොඩි උදාහරණයක් ඔබට කියන්නම්. දැන් මම එක්තරා දවසක මිහිනියාරාමික දේශනාවකට වැඩි වෙලාවකදී පින්වත්නි මොන්රාග ටිකක් එහා පැත් ටිකක් දුර ආරණ්‍ය ඉතින් එතන බණ අහන්න මේ නිවාසෙල ඔක්කොම වාඩිලා ඉන්නෝ. ගමේ විශාල පිරිසක් ආරාමේ පුරාම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මං ඒ ලොකු මෙහෙණින්නාසිකෙන් ඇහුවා, කවුරු හරි ගමේ ඉන්න එක්ක කසිප්පු විකුණන, අරක්කු විකුණන, මස් කඩයක් කරන, බුදුහාඳුරන්ට හරියට අපහාස කරන, සමාජයේ මිනිස්සු අතරේ කිසිම ප්‍රසාදයක් කිසි කෙනෙක්ට නැති ජරාම චරිතය තියෙන කෙනා මේ වැඩසටහනේ මොන හරි දෙයකට සංවිධානය කරන්න උදව් කරන්න එනවා කිව්වොත් එයාවත් ලංකර ගන්නවද? එයාව ලංකර ගත්තොත් එහෙම ඔබ වහන්සේට මොන වගේ ප්‍රතිචාරයක් දෙන්නේ කියලා මං ඇහුවම කිව්වා, අපෝ හාමුදුරනේ එහෙම අය අසත්පුරුෂයෝනේ, අසත්පුරුෂයන් අපි ඈත් කරලා තියනවනේ, ඒ වගේ කෙනෙක්ව අපි එහෙම ලංකර ගන්නේ නැහැ කිව්වා. එතකොට දැන් එහෙම අය ලංකර ගත්තට පස්සේ නිකන් මෙතෙන්ටත් නැති නරක නාමෙන්නේ, අපිත් නිකන් ඒ වගේ ඒවට හවුල් වෙනවා කියලා හිතයි හාමුදුරනේ, ඒ නිසා අපි නම් මෙහෙ පැත්ත පලාතේ ඉන්න දෙන්නේ නැහැ කිව්වා. දැන් ඕකටම සමාන එක්තරා සිද්ධියක් කුරුණෑගල පැත්තේ දේශනාවකට වැඩි අවස්ථාවක මට මතක් වෙනවා පින්වත්නි. එතනේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ගමේ ඉන්න තරුණ කට්ටිය එකතු කරලා එක්තරා සංවිධානයක් හදලා තියෙනවා. මොකක්ද ඒ සංවිධානය? ඒ පළාතේ මොනවා හරි ස්ථානික, අපි හිතමු පන්සලක වෙන්න පුළුවන්, පන්සලක් නොවන කොහරි පිට්ටනියක බුද්ධ ප්‍රතිමාවක් තියෙන පාරයිනේ, කොහරි හන්දියක, ගෙදරක, කොහේ හරි තැනක හාමුදුරු කෙනෙක් බණකට වඩිනවා නම් ඒ දේශනාව කරන ධර්මාසනයේ බොහොම විචිත්‍රවත් විදිහට මලින් සරසලා සකස් කරන්න කියලා ඒ වෙනුවෙන් ගමේ සංවිධානයක් හදලා තරුණ පිරිස ඔක්කොම පිරිමි ඉන්නේ කණ්ඩායමක් හදලා මේ පොඩි හාමුදුරු, තරුණ හාමුදුරු කෙනෙක්. මට ඒ පොඩි හාමුදුරුව කියනවා, අපේ හාමුදුරුවනේ මේ පිරිස අතරේ බොන අයත් ඕන තරම් ඉන්නවා කිව්වා. මං කිව්වා බොහොම හොඳයි. දැන් මට බණ පටන් ගන්න කලින් මම ආවාසි පොඩි වෙලාවක් නායක හාමුදුරුවන්ට වැඳලා කතා කරන්න ගිය වෙලාවයි තමයි මට කිව්වේ අපි මෙහෙම සංවිධානයක් හැදුවා. මේ පොඩි හාමුදුරුව මට කියනවා මෙහෙම සංවිධානයක් හැදුවා අපේ හාමුදුරුවනේ මේකේ මේ ඕන තරම් මේ වගේ බොන අය පවා ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු ආසාවෙන් එකතු වුණේ, එයාලා ඔය මල් සරසන ඒ වගේ දේවල් වලට දක්ෂ අය ඉන්නවා. අපි එන්න කියලා තිබ්බේ දැනගෙන ආරංචි වෙලා ආසයි කියලා කිව්වා අපිත් එකතු වෙලා වැඩ කරන්න. බොහොම හොඳින් ඒගොල්ලෝ වැඩ කරනවා කිව්වා. අපේ වැඩවලට එකතු වෙනවා කිව්වා. එතකොට දැන් පොඩි හාමුදුරුවන්ගේ ඒ වගේ අයත් එක්ක එකතු වෙලා ඒ සංවිධානය හදාගත්තා කියද්දි ඒක මම දැක්ක එක හොඳක් තමයි, අර සංවිධානයේ ඉන්න අනිත් බොන්නේ නෑ කියන තරුණයෝ හාමුදුරුවනේ මෙහෙම අය ගන්නව නම් අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න බෑ කියලා, අපි යනවා ඇත්තලා කියලා එහෙම මානසිකත්වයක් අර අනිත් අයට නෑ. කවුරුත් එකට එකතු වෙලා එක ටීම් එකක් විදිහට වැඩ කරනවා. ගමේ බොන මිනිස්සයයි බොන්න එකට සම්පූර්ණ විරුද්ධව ඉන්න තරුණයෝයි පොඩි හාමුදුරුවෝ ඔක්කොමලා එකට එකතු වෙලා එකට සංවිධාන වෙලා. මම පොඩි හාමුදුරන්ට කිව්වා සංවිධානයට එකතු වෙන්න කලින් බීපු මිනිස්සෙක් සංවිධානයට එකතු වෙන්න කැමතියි කිව්වොත් ඒ මිනිස්සයව ගන්න ඕන. උතන වැරද්ද තියෙන්නේ, සංවිධානයට එකතු වෙද්දි බොන්නේ නැති මිනිස්සයා සංවිධානයේ ඇතුලේ ඉන්න ගමන් බොන්න පුරුදුනොත් එහෙම අන්නේ මිනිස්සයාට යම්කිසි විදිහකට දඬුවමක් දෙන්නත් ඕනේ. දැන් බොන මිනිස්සයා සංවිධානයට එකතු වෙන්න ඕනේ කිව්වට පස්සේ ඒ මිනිස්සයාට ඒක ප්‍රතික්ෂේප කරනවා නම් සත්පුරුෂයා ඇසුරු කරන එක සහ අසත්පුරුෂයා ඇසුරු නොකරනවා කියන එකේදී කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන් බොන මිනිස්සයාවත් දුස්සීලයා මේකට එකතු කරගත්තට පස්සේ නිකන් අසත්පුරුෂය ඇසුරු කරා වෙනවනේ සංවිධානින් අනිත් තරුණයෝ ටික. සත්පුරුෂය අසත්පුරුෂය එකට දාලා කොහොමද පිංකම් කරන්න කියලා. ඔයත් හිතන්න අසත්පුරුෂය ඇසුරු කරන්නේ නැහැ කියලා අසත්පුරුෂයව ප්‍රතික්ෂේප කරලා ඈත් කරලා අසත්පුරුෂයාට පැත්ත පළාතේ ආයෙ එන්න එපා කියලා එලවලා දාන තැනදී අපි කරන ලොකු වැරැද්දක්. ඒ මිනිස්සයාට යම්කිසි විදිහකට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, ඒ මිනිස්සයාට පිනක් තියෙනවා නම් නිවැරදි වෙන්න, ඒකට තියෙන මාර්ගය අවහිර කිරීමක් වෙන්නේ නැද්ද මේක? දැන් සමහර විට ඔබ හිතන්න මේක දැන් විධි කීපකින් වෙන්න පුළුවන්නේ. මේ පොඩි හාමුදුරුවන්ගේ සංවිධානය ගත්තොත් උදාහරණයකට, මේකට එකතු වෙච්ච සංවිධානයට එන්න කලින් ඉඳලම බිබී හිටපු මේ තරුණයා, අපි හිතමු කෙනෙක් බිබී හිටියා, මෙයා මේකට එකතු වෙලා වැඩ කරනවා. දැන් විය හැකි දේවල් අපි නිකන් උපකල්පනය කරමු. එක්කෝ ඒ මිනිසයාගේ කිසි වෙනසක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සංවිධානයට එන්න කලින් බීපු මිනිසයා හැමදාම මිනිසයා කවදා හරි මැරිලා යනකම් අර සංවිධානයේ හාමුදුරුවෙක් එකතු වෙලා වැඩ කරයි. හැබැයි ආගේ බොන එක ඒ විදියම තමයි. කිසිම වෙනසක් නැහැ. එයා බොන එක නවත්ත ගත්තේ නැහැ. ඒක විය හැකි එක දෙයක්. එක්කෝ එයා සංවිධානයට බැඳිච්ච දවසෙන් පස්සේ අර තිබිච්ච වරද ටිකක් අඩු කරගන්නවා. සම්පූර්ණම නොබී ඉන්නේ නැහැ. දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර බීපු විදියට බොන්නේ නැහැ. එයා දැන් අඩු කරගෙන ඉන්නවා. අපි හිතමු ඒක විය හැකි තව එක දෙයක්. එයා බොන්නෙම නැතුව අතහැරලා දාන්න පුළුවන්. මේ හම්දුරුවොත් එක්ක ධර්මදේශන සංවිධානය කරන්න ධර්මාසනය හදනවා. ඉතින් මිනිස්සයත් එතකොට අර වැඩසටහන තියෙන දවසේ ඇවිල්ලා බණ ටික අහනවා. එයාටත් ටික ටික ජීවිතේ මේ මොනවද මේ කරන පිස්සු වැඩ, බොරු වැඩ, නිකන් නාස්තිකාර වැඩ කියලා එයාගේ ජීවිතය ගැන එයාටම ටිකක් තේරෙන ගන්නවා. මෙයා බොන එක සම්පූර්ණ අතහැරලා දාන. ඔන්න දැන් ඒ විය හැකි තව එක දෙයක්. දැන් අපි මේක ඉතාම හොඳයි කියන දේ බැලුවොත්, සම්පූර්ණ බොන එක නවත්වපු එක දිහා බැලුවොත්, ඒකේ ආයි කතා කරන්න දෙයක් නෙවෙයි. ඉතින් කොහොමත් හොඳයි ඒක. මිනිස්සයා සංවිධානයට එන්න කලින් බීපු මිනිහා දැන් සංවිධානය ඇතුලේ මේ ධර්මාසන සකස් කරන්න පින්කම් සංවිධානය කරන වැඩවලට ඇවිල්ලා එකතු වෙලා උදව් කරනවා. දැන් මිනිස්සයා බොන එක නවත්තගත්තා. ඉතින් ඒකේ ආයි කතා කරන්න දෙයක් එක හොඳටම හොඳයි. මධ්‍යම එක දිහා බැලුවත් අපිට ඒකේ සතුටු වෙන්න දෙයක් තියෙනවා. ඉස්සරට වඩා බොන එක අඩු කරගත්තනේ කොහොම හරි මේ ඇවිල්ලා මේ වැඩවලට එකතු වෙලා. ඒකත් ලොකු දෙයක් නේ, අපි එහෙම කියන්නේ. ඒකත් ලොකු දෙයක්. දැන් ඒක තව සතුටු වෙන්න ටිකක් හරි පුළුවන් දෙයක්. දැන් ඔකේ සතුටක් නැත්තේ මොකේද? ඒ මිනිහා අපි සංවිධානයට ගත්තා කියලා කිසි වෙනසක් නැහැ. අර ඒ කාලේ බීපු එකාම තමයි තාමත් බොනවා ඒ විදියමයි. අපි බලාපොරොත්තු වුණාට මේ මිනිහා බොන එකවත් නවත්තයි කියලා අපිත් එකතු වෙලා යෝහි නෑ, තාම බොනවා. මේ මිනිහා නම් හදන්නම බෑ. දැන් ඔන්න අපි ඒ වගේ තීරණයක් ඇතුලේ මේ මිනිස්සයව හදන්න බෑ කියලා මේ මිනිස්සයා අපි අතහරින්න තීරණයකට එනවනම් ඇත්ත මට කියන්න, එතෙන්දි පින්වත්නි අපිට ඒ ගත්ත තීරණේ අපි සමහරට අර මනුස්සයාව ටික කාලෙකින් පස්සේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මනුස්සයාට අර අනේ ලොකු දෙයක් වා, දැන් ඉස්සර වගේනේ මේ සංවිධානයට එකතු වෙලා වැඩ කරනවා, හම්දුරුවරු එක්කට මේ පින්කම් සංවිධානය කරනවා කියලා තිබිච්ච ප්‍රශංසා අඩු කරන්න පුළුවන්. මනුස්සයාට තිබිච්ච කීර්තිය අඩු වෙන්න පුළුවන්. නමුත් අපිට එක දෙයක් අමතක වෙලා, ඒ මනුස්සයා බොන එක නවත්තනවා කියලා අපිට පොරොන්දු වෙලා සංවිධානයට ආවනම් අන්න අපි ඒක බලාපොරොත්තුෙන් ඉන්න එක ප්‍රශ්නයක් නෑ. එයා පොරොන්දු වෙලා ඇවිත් තියෙන්නේ, හාමුදුරුවනේ මම ඔබ වහන්සේලා සංවිධානයට බැඳෙන්න කැමති, බැඳිලා මං ටික කාලයක් යනකොට බොන එක නවත්තන්න කැමති. එහෙම කියලා අපි බඳව ගත්තේ නෑ නිපින්වත්නි. අපි දකින්න ඕන එක දෙයක්, අපි බලාපොරොත්තුවක් හිතේ තියන් ඉන්නවා කියන්නේ ඒක දුකක්. ඇයි? ඒක බැඳීමක්. මේ මිනිස්සයා බොනවා, මේ මිනිස්සයා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩ කරද්දී මේ සංවිධානය ඇතුලේ පින්කම් සංවිධානය කර කර ඔය අපිත් එක්ක මේ වැඩවලට එකතු වෙනකොට මෙයා බොන එක නවත්තන්න ඕනේ කියලා හිතන එකත් එක්තරා උපාදානයක්. ඒ කියන්නේ අපි මේ මිනිස්සයාගේ වෙනස මෙසේම වේවා කියලා ඒකාන්ත කරලා අපිට බැඳෙන්න බෑනේ පින්වත්නි. අපි ගැන අපේ හිතත් එක්කවත් අපිට කිසිම බැඳීමක් තියාගන්න බෑ. මේ හිත මොන වෙලාවෙ කොහොම වෙනස් වෙනවද කියලා දන්නේ නැහැ. අද තියෙන හිත හෙට තියෙයිද කියලා අපි දන්නේ නැහනේ. එතකොට දැන් මම මගෙත් එක්ක එක්තරා මහාන වෙන්න ඉන්න කාලේ මේ අයියා කෙනෙක් අපේ කණ්ඩායමේම මහාන වෙන්න හිටියා. මෙයා ඕමාන් වල ඉඳලා රස්සාවත් අතහැරලා හොඳ පඩියක් එහෙම තිබුණේ, මේ ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා අපි අය කොමලා අතරින් බැලුවට පස්සේ හැමෝටම වඩා හොඳ වීරියක් තිබුණා පැවිද්දට. පාන්දර නැගිටිනවා. අවදි වෙලා සතර සතිපට්ඨානේ සජ්ජහායනා කරනවා, මහා සතිපට්ඨාන සූත්‍රේ භාවනා කරනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍ර එහෙම මේ දවස් කීපකින් කටපාඩම් කරගත්ත අනාත්ම ලක්ෂණ සූත්‍රේ. මෙයා මහ පුදුම වීරියක් තිබ්බ කෙනෙක්. පස්සේ අපිට මතකයි මහාන වෙන්න කිට්ටු කාලේ වෙනකොට පාන්දර දෙකට නැගිටලා භාවනා කරනවා. මහාන වෙච්ච මුල් කාලෙත් එහෙමයි. මේ පාන්දර දෙකේ ඉඳන් භාවනා කරනවා. හොඳ වීරියක් තිබ්බා. ඒ වගේම අපි එක දෙයක් දන්නවා, යාට හොඳට සමාධියක් වැඩුණා. ඊට පස්සේ ඉතින් මහාන වෙලා අවුරුදු කීපයක් ගියා, අවුරුදු 10ක් 15ක් විතර ගියා. අපි අවධානයක් තිබුණේ නැහැ මෙයා කොහේ ඇද්ද කියලා. මම නිකන් හිතුණා මෙයාව හොයලා බලන්න. බලනකොට ආපහු ඕමාන් වලට ගිහිල්ලා රසාවට දැන් කසාද බැඳලා ළමයි ඉන්නවලු. මේ හොඳට වීරිය කරන් භාවනා කරන් හිටපු කෙනා දැන් සිවුරු ඇරලා ගිහිල්ලා. එතකොට පින්වත්නි, අපි නරකයි කියන මිනිස්සයා දිහා අපිට මේ විදිහයි හෙට මේ මිනිහා මෙහෙම වෙයි කියලා අපිට මනින්නත් බෑ, හොඳට ඉන්න මිනිහව මනින්නත් බෑ. මේ හොඳට ඉන්න මිනිහයට මොකක් වෙයිද කියන්න දන්නෙත් නෑ. එතකොට දැන් මෙතන මේ මිනිස්සුන්ගේ මේ වෙනස් වීමත් එක්ක අපිට මනින්න බැරි නම් මෙයා හෙට මෙහෙමයි අද මෙහෙමයි කියලා අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මට මගේ හිතවත් මම බොහොම ධර්මයේ ඇතුලේ යෝනිසමනසිකාරයෙන් පරිසං කළොත් මිසක් මට මගේ හිතවත් පරිසං කරන්න බෑ. මගේ විශ්වාස කරන්න බෑ. පරිසං කරන්න පුළුවන්, විශ්වාස කරන්න බෑ. එතකොට අපි දැන් සමහර වෙලාවට අර වගේ වැරදි මිනිස්සෙක්, කියන්නේ අපි හිතමු එක බොන මිනිස්සෙක් පිට එක එකතු වෙලා මේ සංවිධානයට දැන් බලාපොරොත්තු වුණාටත් වැඩිය හොඳට කැප වෙලා වැඩ කරන්න පුළුවන්, සමහරට නිදි මරන් වැඩ කරන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා මෙහෙම යනකොට අපි බලාපොරොත්තු වෙනවා නම්, අපි නිකන් උපාදානියත්වයන් ඉන්නවා නම්, මිනිහා එනකොට බිව්ව දැන් බොන එක නැති වෙන්න ඕනේ, අපිත් එක්ක ඉන්නකොට නවත්තයි බොන එක, ඒ අපේ ඔළුවේ අපි තියාගත්තට මෙහෙම වේවා කියලා නිකන් උපාදානය බැඳීමක්, අපිට කිසි කෙනෙකුට එහෙම වගකීමක් කරන් බැඳෙන්න බෑ පින්වත්නි. අපි එකක් හිතමු, අඩු තරමේ ඒ මිනිස්සයා එද්දි හිටපු විදියටම තාමත් බොනවා, ඕකනම් හදන්න බෑ කියලා අපි මිනිහා ගැන අර කාලයක් ගියාට පස්සේ අපහදින එකට වඩා අපිට පුළුවන් නම් මේ මිනිස්සයා අඩු තරමේ මේ පින්කම් වලට එකතු වෙලා පිනක් හරි රැස් කරගන්න ඕනේ. ධර්මාසනයක් හදලා ඒව මලින් සරසලා ඒ මිනිස්සයා අඩු තරමේ පිනක් හරි රැස් කරගන්න. දැන් මේ මිනිස්සයාට කලින් තීච්ච නැති අවස්ථාවක් මේක. එතකොට අපිට දැන් බිය හැකියි කියන දේවල් මේ මිනිස්සයා බොන එක නවත්තනවා කියන එක හෝ බොන එක අඩු කරනවා කියන හෝ දෙකෙන් එකක් හරි නොවුනත් තාමත් එදා වගේ බිව්ව මේ මිනිහා අපිත් එක්ක එකතු වෙලා අඩු තරමේ එදා නොකරපු පිනක් හරි දැන් මේ මිනිස්සයා කරනවානේ කියන ගුණේ දකින්න පුළුවන් නම් පින්වත්නි. දැන් මට එක අවස්ථාවක ධර්මදේශනාවකට මේ රටින් පිටට යන වෙලාවකදී ගුවන් යානයේ මගේ සීට් එක ළඟ වාඩි වෙලා ගියා ලංකාවේ මහත්තයෙක්. ඉතින් එයා යනකොට මට කියනවා, "හාමුදුරුවනේ, මම මේ ටික කාලෙකට ලංකාවට ආවේ. එයා බටහිර රටක ඉන්න කෙනෙක්." එයා මට කියනවා මේ, කියන්නේ අපේ ලාංකික කෙනෙක් කියනවා, "හාමුදුරුවනේ, මම මේ ආපු ටික කාලෙට මට මිනිස්සු ගැන හරි කලකිරීමක් ආවයි කිව්වා." මං එහෙම මොකද්ද කියලා. මං සාමාන්‍යයෙන් හාමුදුරුවනේ ලංකාවට එන්නේ කලාතුරකින්, හැබැයි ආවට පස්සේ මං යන ගමන් ටිකක් තියෙනවා. මං රුවන්වැලි සෑයට යනවා. මං මේ පාර ගියා. හාමුදුරුවනේ වෙනදා දැක්කට වඩා අද මම එතෙන්ට ගියාට පස්සේ මට පේනවා එක එක මිනිස්සු ඇවිල්ලා වෙනදට වඩා මොනවදෝ කරනෝ. සමහරු දිග සිවුරක් අරගෙන කංචුකයක් කියලා සෑය වටේ බඳිනවා. සමහරු මොනවද අදිස්ථාන කරනවා කියලා වැඳ වැඳා එක එකව කරනවා. මිනිස්සුන්ගේ මේ විකාර එන්න එන්න වැඩි වෙන හාඳුරෝනේ. මට වාඩි වෙලා මං ටික වෙලාවක් එතන හිටියා, මට පේන දේවල් එක්ක මහා පුදුම කලකිරීමක් ආවේ හාඳුරෝනේ. මම වෙනදා අර රොම්ලිසයට ආවට පස්සේ දකින දෙයට වඩා දැන් මේ මිනිස්සුන්ගේ අනම්මනම් දේවල් හොගාලා හිපා වුණා. හරි කලකිරීමක් ආවා. දැන් මෙහා මේ කියන එකට එයා හිතන්නේ නැති මමත් ඒක තමයි මහත්තයෝ බලන්නකො නේද කියලා මගෙනුත් ඒ වගේ උත්තර ටිකක් එන්න බලාපොරොත්තුෙන් ඉන්නේ නැති සමහරේට. නමුත් මට එක පාට හිතුනේ, මේ මිනිස්සයා සෑය ළඟට ගියා නම් හිත නිවා ගන්න දෙයක්කට තමන්ගේ හිත හරව ගන්න දක්ෂ වෙන්න එපා. දැන් මේ මිනිස්සයා අතන ඉඳලා කලකිරීමෙන් අර සෑයට ආපු අනිත් අය දිහා බල බල එක එක දේවල් එක්ක හිත හිත ඉන්නකොට ගියපු වැඩේ වෙලා නැහැනේ මෙයාට. මෙයාගේ හිතේ තියෙන දැන් මේ ඉන්නේත් ලංකාවේ මේ නිතර සෑය දකින්න එන්න විදියකුත් නැහැ. ආපු ගමනේදී කාලෙකට පස්සේ ආපු මේ පොඩි වෙලා ප්‍රයෝජනයක් ගන්න තමන් දක්ෂ වෙන්න එපා. එතකොට එතෙන්දි දැන් සෑය දිහා බලාගෙන අර යන එන මිනිස්සුගේ කෙරුවාවල් වලට කලකිරිකිරි ඉන්නවා කියන්නේ, කලකිරීම කියන්නේ ගැටීමක්. හොඳට මතක තියන්නේ කලකිරීම ගැටීමක්, ඒකත් එක්තරා පටිගයක්. ඒ කියන්නේ තරහක්. නොතේරුණාට එතන තියෙන තරහක්. දැන් එතකොට මේ සෑය ළඟට වෙලා තරහෙන් ගැටි ගැටි ඉන්න ඒ හැම චේතනාවකම තියෙන අකුසල චේතනාව. එතකොට සෑය ළඟට ගියපු මෙයා අකුසල චේතනාවලින් පිරිලා දැන් අර සෑය ළඟ බලාගෙන ඉන්න අර එක එක්කෙනාගේ දිහා ඒ අකුසල් ටික පුරවගෙන එළියට බහලා එනවා. එතකොට දැන් අර ආපෝ මිනිස්සු මොනවා කළත් අපි හිතමුකෝ කංචුකයක් කියලා ඒ අය දිග සිවුරක් ගෙනල්ලා සෑයට පැලැන්දුවා කියලා මෙයාගේ සල්ලි වලින් ගත්තා. ඒක ඒ මිනිස්සු ඒ මිනිසුන්ගේ සල්ලි වලින් කරපු පිංගමක් නේ. ඒක ඒ මිනිස්සු කරලා හිත පහදගෙන ඒ මිනිස්සු සතුටු වෙනවා නම් තමන් ඒක දිහා බලාගෙන මේ මොන මල විකාරයක්ද කියලා කලකිරි කිරි ඉන්න තැන තමන්ගේ හිතේ පිරෙන්නේ අකුසල චේතනා කියලා තමන්ට තේරෙනවා නම් තමන්ට වඩා ඒ මිනිස්සු උසස් කියලා තමන්ට දවසක වැටහි. මොකද ඒ මිනිස්සු එතන හිත පහදගෙන චිවරයක් අරගෙන ගිහිල්ලා හරි සෑය ගැට ගහලා ඒ මිනිස්සු මොනවා හරි කුසලයක් කරද්දි මෙයා ඒක දිහා බලාගෙන ගැටි ගැටි අකුසලයක් රැස් කරගන්නවා. දැන් අපි කවුරු හරි කෙනෙක් කොතන හරි මොනවා හරි දෙයක් කරද්දි අඩුතරමේ මේ මිනිස්සයා දැන් ඇවිල්ලා තියෙන රුවන්වැලි සෑයටනේ කියලා හිත පහද ගන්න හරි දක්ෂ වෙන්න ඕනේ. මං ඒ මහත්තයරක ඔබතුමා සෑය ළඟට ගිහිල්ලා ඒ මිනිස්සයන්ගේ පේන දොස් සහ ගුණ කියලා දෙකක් තියෙනවානේ. අඩුතරමේ මේ මිනිස්සයා මේ වෙලාවේ ගණිකා නිවාසයකට යන්නේ නැතුව මෙතන සෑය ළඟට හරි ආවනි කියලා ඔබතුමා ආයි ගියාම මේ මිනිස්සුන්ගේ ಗುಣ පැත්ත බලලා හිත පහද ගන්න. එතකොට ඔබතුමාගේ හිතේ ওই කලකිරීම වෙන්නෙත් නැහැ, ගැටීම් වෙන්නෙත් නැහැ. හිතට හරි සැනසීමක් ඇවිල්ලා නිදහසේ වන්දනා කරගෙන ඉන්න පුළුවන් කියලා. හැබැයි දැන් මම මේකේ ආට කියන ගමන් මම දක්ෂ වෙන්නත් ඕනේ. මේ මිනිස්සයාත් එතෙන්ට ගිහිල්ලා එක එක්කෙනාගේ දොස් හොය හොයා පිස්සෙක් වගේ ඉඳලානේ කියලා මං මේ මිනිස්සයා ගැන ගැටුනොත් එහෙම මමත් එයාගේ බෝට්ටුවේනේ. ඒතර මමත් බලන්න ඕනේ මේ මිනිස්සයා ගැටි ගැටි හරි සෑය ළඟට ගිහිල්ලා අත් දෙක එකතු කරලා අඩුතරමේ වැන්දානේ. අඩුම තරමේ සෑයට මලක් අරගෙන ගිහිල්ලා මිනිහා පූජ කරානේ. ඒක ගුණයක්නේ. අනුන් දිහා බලාගෙන මේ මිනිස්සයා ගැටුණ ගැටුණ කියලා මං මේ මිනිස්සයාගේ දෝෂේ බලනවා නම් මමත් මේ මිනිස්සයාගේ ගුණේ පැත්තකින් තියලා දෝෂේ බලලා. එතකොට මේ මිනිස්සයා අනිත් අයගේ දොස් බල බල ඉන්නවා, මම මේ මිනිස්සයාගේ දොස් බල බල ඉන්නවා. අපි ඔක්කොම එකයි හිම බැලුවොත් එහෙම. එනිසා මට එතෙන්දී එයාට දුන්න අවවාදෙම ඔය ඇත්තන්ටත් කරන්න තියෙන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට වඩා ගුණ තියෙන කෙනෙක් දැක්කෝ තමන්ගේ හිත කොහොමත් පහදී. අනේ මෙයා හරි හොඳයි, මෙයා මේ විදිහේ කෙනෙක් කියලා. හැබැයි තමන්ට වඩා දොස් තියෙන කෙනෙක් දැක්කට පස්සේ ඒ මිනිහයාගේ දොස් දිහා බල බල ගැටෙනවා නම් අපි සමහරට අපි ඒක බලාපොරොත්තු වෙනවා නම් මෙයා වෙනස් වෙන්න ඕනේ කියලා අපි දැඩිව අපේ නිකන් බැඳීමක් තියන් ඉන්නවනම් එයා හැම වෙනස් වෙන්නේ නැති බව පේනවනම් අන්තිමේදී අපි මේ මිනිහයා ගැන කලකිරිලා වෙනස් වෙලා මේ මිනිහයාත් එක්ක ගැටි ගැටි මේ සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. ඔයත්තන්ට මම එක සිද්ධියක් කියනනම් ලස්සන කතාවක් මේක. එක ලොකහාඳුරු කෙනෙක් ළඟ ගෝලහාඳුරු 500 නමක් හිටියා. මේ ගෝලය 500 නමගේ එකම එක ගෝලෙක් හොරකම් වලට පුරුදු වෙලා හිටියා. දැන් ඔක්කොම සහෝදර හාමුදුරුවරු 500ක් ඉන්නවනේ. මේ 500ේ දැන් හොරකම් කරන්න Tamanට 499 දෙනෙක්ගේ බඩු තියෙනවා. අර හොරකම් කරන පොඩි හාමුදුරුවන්ට. එයා තරුණ හාමුදුරු කෙනෙක්. එතකොට දැන් මෙයා මොකද කරන්නේ? එක එක හාමුදුරුවරුන්ගේ එක එක දේවල් හොරකම් කරනකොට දැන් හාමුදුරුවරුන්ට මේක මුලින් ප්‍රශ්නයක් වුණා, කවුද මේ අපේ මේව හොරකම් කරන්නේ කියලා. පස්සේ කෙනා අහු වුණා, මෙයා අහවල් හාමුදුරුව තමයි හොරකම් කරන්නේ. ඊට පස්සේ දැන් ලොකු හාමුදුරුවන්ට සැරයක් දෙසරයක් ගිහිල්ලා කිව්වා. ලොකු හාමුදුරුව කිසි ගාණක් නැහැ, අවවාද කරනවා සමහරලාට ගෙනල්ලා, එහෙම කරන්න එපා පොඩි නම, ඔය එක එක අවවාද කරනවා. එනට අරයාගේ හොරකම් කිරිල්ල නැවතුනෙත් නැහැ, දිගටම එයා හොරකම් කරනවා. දැන් මේක අර 499ක් වෙච්ච අනිත් පොඩි හාමුදුරුවෝ ඔක්කොටම මහා හිසරදයක් වෙලා තිබ්බේ. දැන් මේක නවත්ත ගන්න ඕනේ. මේ අය මොකද කළේ? දවසක් එකතු වෙලා සාකච්ඡා කළා. ලොකු හාමුදුරුවොත් වැඩිය ගානකට ගන්නෑ මෙයාගේ හොරකම් කිරිල්ල. අපිට දැන් මේක මහා වදයක්. අපි දැන් මෙයාගේ මේ හොරකම් කිරිල්ලෙන් හෙම්බත් වෙලා තියෙන්නේ. අපිට නිදහසේ කොහෙට හරි යන්න නැහැ. මොනවා ගනීද? හැම වෙලාවෙම හිතෙනවා. හරි සැකෙන් ඉන්න වෙන්නේ. කොයලාය මොනවා නැති වෙයිද? පුදු මොහොරෙක් නෙමෙයි. මෙහෙම හොරෙක් එක්ක අපිට ඉන්න පුළුවන්ද? දැන් කට්ටිය කතා වෙනවා. 499ක් වෙච්චර ගෝලෙ ඔක්කොගෙම එකම තීරණයකට ආවා. අපි ලොකු හාමුදුරුවන්ට ගිහිල්ලා අන්තිමට අපිට බැරිම තැන ගත්ත තීරණය විදිහට කියමු ලොකු හාමුදුරුවනේ. ඔබ වහන්සේ තීරණයක් ගන්න, අපිද මෙයාද? එක්කෝ අපි එක්කෝ මෙයා. ඔබ වහන්සේ මේ උන්වහන්සේ පන්නලා දානවා නම් ආය මේ ආරාමෙන් අයින් කරනවා නම් 499ක් වෙච්ච අපි ඔක්කොම ඉන්නා. හැබැයි ඔබ වහන්සේ තවදුරටත් මෙයාව තියාගන්න ඕන. අපිට බෑ මෙයත් එක්ක ඉන්න. ඔබ වහන්සේ එයාව තියාගන්නවා කියලා තීරණය කරොත් එම 499ක් වෙච්ච ගෝලිය අපි ඔක්කොම අයින් වෙලා ඔබ වහන්සේකින් ඈත් වෙලා වෙන කොහේ හරි ආරාමයකට යනවා කිව්වා. දැන් ඔයත් නිකන් හිතන්න, 499 දෙනෙක් එක සැරේට අයින් වෙලා ගියොත් ආරාමයකින් එකම එක්කෙනෙක් ඉතුරු වුණොත් මොකක් වෙයිද? දැන් 500 ගෝල හාමුදුරු ඉන්න ලොකු හාමුදුරු කෙනෙකුට කීයක් වගකීම් ඇද්ද මේ ආයතනය තුළේ? එහෙනම් මේ 500 එකතු වෙලා මුළු ආයතනෙම පිරිසිදු කරපුවා, මේ හැම දෙයම අන්තිමට සියල්ල නැති වෙනවනේ. එතකොට මෙතෙන්දි දැන් තියෙනවා ගැටලුවක්. ලොකු හාමුදුරුව හැමෝම ඇත්තරම බලාපොරොත්තු වුණේ එයාව තියාගන්න එකක් නැහැ. මොකද ලොකු හාමුදුරන්ට අපිව ඕනේ. අපි ඔක්කොම අයින් වෙලා ගියොත් එහෙම ආයිත් මේ ආරාමයට එන ආරාධනාවකට පින්කමකටවත් වඩින්න කවුරුවත් නැති වෙනවා. අර හොරා විතරනේ ඉන්නේ. ඒ නිසා ලොකු හාමුදුරුව අනිවාර්යෙන් ඔයාව යවයි. අපිව මේ වෙලාවේ ලොකු හාමුදුරන්ට තියාගන්න ඕනේ. මොකද 499 දෙනෙක්ගේ තනි තීරණේනේ. අන්තිමට මොකද වුනේ? ගත්ත ලොකු හාමුදුරුවන්ගේ අන්තිම උන්වහන්සේ බලාපොරොත්තු වෙන මතේ කවුරුත් බලාපොරොත්තුනේ නෑ ලොකු හාමුදුරුව එහෙම තීරණයකට එයි කියලා. ලොකු හාමුදුරුව කියනවා, ඔය නමල එහෙනම් යන්න කිව්වා. මෙයා හිටපුවා කිව්වා. දැන් බලාපොරොත්තුනේ නෑනේ උත්තරේ. ස්වාමිනී ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා හෙව්වා. ඔබ වහන්සේට මේ හොරාද ලොකු කියලා ඇහුවා අපි ඔක්කොටම වඩා. කිව්වා ඔබ වහන්සේලා දැන් හොරකම් කරන්නේ, ඔබ වහන්සේලා තින් හිම වැරදි වෙන්නේ, ඔබ වහන්සේලා හොඳට හික්මිච්ච අය, ඔබ වහන්සේලා සීල ගරුකයි. දැන් ඔබ වහන්සේලාට මගේ අවවාද ලැබුණත් එකයි නැතත් එකයි. හැබැයි මේ නම තාම සීලෙ හික්මෙන්නේ නැහැ, තාම විනය ගරුක නැහැ. ඒ කියන්නේ මෙයාට තවමත් මගේ අවවාද ඕනේ. ඒතර ඔබ වහන්සේලාට මගේ අවවාදෙන් තිබ්බත් එකයි නැතත් එකයිනේ. ඔබ වහන්සේලාට දැන් තනියෙන් ඉන්න පුළුවන්. එනිසා ඔබ වහන්සේලා වඩින්න. මේ නම ගියොත් තවත් පිරිහෙනවා. එනිසා එයා හිටපුවාවේ. එයාට තාම මගේ උදව් ඕනේ. ඉලකු හාමුදුරන්ගේ තීරණය හරි පුදුමයි. අර 499 ගෝලෙ ඔක්කොටම තේරුණා වැරදි කරන මිනිස්සයා ප්‍රතික්ෂේප කරන්න කරන්නේ මිනිහා තවත් වැරදි කරන එක නවත්තන්නේ. ඒ මිනිස්සට උදව් කරන්න ඕනේ. මෙතන උදව් කළ යුතු අසරණම කෙනා යා. ඒක මහ පුදුම තීරණයක්. ඒක තමයි ශාසනය කියන්නේ. අද අපිට වෙලා තියෙන්නේ සාමාන්‍ය ගමේ ඉන්න වැරදිම කරන ගමේ මිනිස්සුන්ගේ අප්‍රසාදෙටම ලක්වෙච්ච වැඩියෙන්ම චෝදනා හෙන මිනිසයට සමහරලාට පන්සල තහනම්. එතකොට සිල් ගන්න දවසට සමහර වෙලාවට ඇවිල්ලා මොන හරි උදව් කරන්න ඇහුවොත් එහෙම අර මිනිසයා පාසකම්මල තමයි ඔක්කොටම කලින් ලොකු හාමුදුරන් ගිහින් කියන්නේ, ලොකු හාමුදුර නෙමේ ඔය මිනිහාගේ දානේ අපිට එපා. ඒ જાතිය පින්වත්නි, දැන් අපි සමහර වෙලාවට බුදුහාඳුරන්ට අපහාස කරන, එක්කෝ බුදුහාඳුරන්ගේ පින්තූරේ අපහාසයට ඇඳුමක සෙරප්පු දෙකක මොනහරි බෑග් එකක මුද්‍රණය කරගෙන ඒවා ලෝකෙට පේන්න පැලඳගෙන ඇඳගෙන යනවා දකිනවා. සමහරලාට සිරප්පුවේ බුදුහාඳුරන්ගේ පින්තූරේ එක්කෝ ඇඳුමක තියෙනවා බුදුහාඳුරන්ගේ පින්තූරේ මුද්‍රණය කළේ, ඔහි ඇඳන් යනවා, සාරි ඇඳන් යනවා, සායවල් ඇඳන් යනවා, බුදුහාඳුරන්ගේ රූපේ තියෙන. හොඳට බලන්න, ඒ වගේ පින්තූරයක් ඔය ෆේස්බුක් වගේ සමාජ ජාලවල සංසරණය වෙද්දී මිනිස්සු ඒවට දාන්නේ මොන වගේ අදහස්ද කියලා මිනිස්සුන්ගේ කමෙන්ට්ස් බලන්න. ගොඩක් අය කියන්නේ, අපි හිතමු මේ සමහර විට ඇඳුම ඇඳන් යන්නේ ගෑනු කෙනෙක් කියලා. අර ගෑනු කෙනාට කියන අපහාස, ඒ චෝදනා, ඒ සමහර වචන, ඒවා මේ වගේ දේශනාවකදී මෙහෙම මාධ්‍යකදී සමහරලට කතා කරන්න බෑ පින්වත්නි. ඒ කමෙන්ට්ස් වල තියෙන සමහර වචන. ඉතින් අර බුදුහාඳුරන්ගේ පින්තූරේ මුද්‍රණය වෙච්ච ඇඳුම ඇඳන් ගිය ගෑනු කෙනා සම්බන්ධ කළ යුතු දේවල් කියලා එක එක්කෙනා කරන යෝජනා, සමහරලට අර ටී සද්දෙත් එක්ක දාන්න වෙන යෝජනා. එතකොට සමහර අය එහෙම වැඩි ගල් ගහලා මරන්න ඕනේ, මුං ඔය වෙඩි තියලා මරන්න ඕනේ, මේ වගේ විවිධ මහා ද්වේෂයෙන් පිරිච්ච අදහස්. මම ඔබට මෙහෙම දෙයක් කියන්න. සමහරු ඉන්නවා බුදුහාමුදුරන්ගේ පින්තූරේ විලාසිතාවක් විදිහට ඔවුන් පාවිච්චි කරනවා. සමහරලාට ඔවුන් බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. ඔවුන්ට ඒක විලාසිතා රූපයක්. බටහිර සමහර මිනිසුන්ට ඒක විලාසිතාව. එතකොට දැන් ඒ අය ඒක දන්නේ නැහැ. ඒ අය ඒක වැරද්දක් කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වෙළඳ පොලේ ඒක විකුණන්න තියෙනවා. ඒගොල්ලෝ ඒක මිලදී ගන්නවා. ඒගොල්ලෝ දකිනවා ඒක හැමතැනම ට්‍රෙන්ඩ් එකක් වගේ තියෙනවා. ඒගොල්ලොත් ඒක අඳිනවා. සමහරලාට යා දැනගත්තා නම් මේක වැරද්දක් කියලා, ආයේක ජීවිතේට අඳින එකක් නැති වෙන්න පුළුවන්. ඒකයට සමහරට කියන්න පුළුවන්, කිව්වනම් එයා ඒක නොකර ඉන්න පුළුවන්. ඔය එක කට්ටියක්. තව කට්ටියක් ඉන්නවා කිව්වා කියලා ගණන් ගන්නේ නැහැ. එයා ගණන් ගන්නේ නැහැ. තව කට්ටියක් ඉන්නවා සමහර වෙලාවට හිතාමතා තරහට මඳිනවා. කාගෙනද? බුදුහාඳුරුව ගැන. බුදුහාඳුරට අපහාස කරන්න ඕනකමටම තරහට මඳිනවා. එහෙම ඇඳුමක් සමහරට අඳින්නේ ද්වේෂ සහගතව. අපි දැන් ඕකේ හිතමු නොදැන කරන මිනිස්සයයි අර හිතාමතා කරන මිනිස්සයා කියන දෙන්නගේ ඕනකමින් තරහට හිතාමතාම අඳින මිනිස්සයා, අපි ඕක උපදෙස් දුන්නා ඕක කියලා, මේ ඕක හරියන්නේ නැහැ, ඕක මෙහෙම කරන්නේ ඕක හොඳ නැහැ, ඕක වැරදි වැඩක්, ඕක අපේ සාසුණාංශය අපි ගරු කරන කෙනෙක්, වාමේ කරන්න එපා කියලා මොන බණ කිව්වත් අහන එකක් නැහැනේ. අර බුදුහාඳුරුව ගැන තරහෙන් ඒක අඳිනවා නම් ඒ ඇඳුම ඒ මිනිස්සයා, එතකොට එයාගේ හිතේ බුදුහාමුදුරුව ගැන තරහක් ඇති වෙලා තියෙන්නේ ඇත්තටම බුදුහාමුදුරුව එයාට මොකක් හරි වරදක් කරලාද, බුදුහාමුදුරුවන්ගේ මොනවහරි මොකක් හරි අගුණයක් දැකලාද මේ මිනිස්සයා ඇත්ත එක තරහක් ඇති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සයාගේ හිතේ අපහදින්න බුදුහාමුදුරුව ළඟ එවැනි අගුණයක් නැහැ කියන එක අපිට විශ්වාසයිනේ. එයාට තරහක් ඇති කරගන්න කිසිම දෙයක් බුදුහාමුදුරන්ගේ ජීවිතය තුළ එහෙම අපහදින අගුණයක් නැහැ කියන එක අපිට විශ්වාසයි. එහෙනම් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව ළඟ තියෙන ඇත්තටම අපහදින්න හේතු වෙන අගුණයක් දැකලා නෙමෙයි මෙයා බුදුහාමුදුරුව ගැන තරහෙන් ඉන්නේ. මෙයා බුදුහාමුදුරුව ගැන තරහෙන් ඉන්නේ බුදුහාමුදුරුවන් හරියට අඳුරගෙන නැති නිසා. හරියට අඳුරගත්ත නැති කෙනෙක්, එක්කෝ වැරදි අදහසක් හිතට ගත්ත කෙනෙක්, නැත්තම් තමන්ගේ ආගමත් එක්ක තියෙන ප්‍රියමනාපකම හින්ද බුදුහාමුදුරුව ගැන අපහැදීමක් ඇති වෙච්ච කෙනෙක්, ඔය කොතන හරි ඉන්න කෙනෙක් බුදුහාමුදුරුව ගැන දන්නේ නැතිකම නෙතියෙන්නේ. එයාගේ තරහට එකම හේතුව බුදුහාමුදුරුව ගැන දන්නේ නැතිකම. පින්වත්නි, ඒ මිනිස්සයාට අපෙන් එන ප්‍රතිචාරේ සාමාන්‍ය ලාමක ප්‍රතිචාරයක් නං, අපි ඒ මිනිස්සයාගේ ඇඳන් ඉන්න රෙද්ද ගලවන්න යනවනං, ඒ මිනිස්සයාට පන්න ගහන්න යනවනං, ඒ මිනිස්සයාට එලෝ එලෝ ගහනවනං, ඒ මිනිස්සයාට අර කැත විදිහ අපහාස කරනවනං, බුදුහාඳුරගෙන තරහෙන් ඉන්න මිනිස්සයා ඔයත් හිතනවද ඒව දැකලා ඒ ප්‍රතිචාරවලට අර තරහ අඩු කරගන්නවා කියලා? නෑ, තවත් ගැටෙනවා. එතකොට දැන් ඒ මිනිස්සයාට මේ කරන දේත් එක්ක අපේ හිතට එන්න ඕනේ මේ මිනිස්සයා ඊළඟාත්මේ මොනතරම් දුකක් විඳීද මේකට. මේ මිනිස්සයා ද්වේෂ සහගතව නම් කරන්නේ කිව්වත් අහන්න නැත්තම් පිළිගන්න නැත්තම් මේ ද්වේෂයෙන් කරන මිනිස්සයාට මේකේ විපාක ආත්ම ගණන් දැන් විඳවන්න වෙනවා. එතකොට විපාක දිහා බැලුවොත් අපිට මේ මිනිස්සයා ගැන නනුකම්පාවක්. අනුකම්පාවක් ආවොත් පින්වත්නි අපි මොකද්ද කරන්නේ? අර මිනිස්සයා මේ වරදින් මිදෙන්න නම් බුදුහාඳුර ගැන දන්නේ නැති හින්දානේ ඔය බුදුහාඳුර ගැන දැනගන්න සලස්සන්නේ. අපි ඒ මිනිස්සයා ගැන අනුකම්පාවෙන්ම පින්වත්නි අපි උත්සාහ කරනවා. එයා හිතන කෙනෙක් නෙමේ බුදුහාඳුර කියන්නේ. එයා හිතන වගේ ගෝලියෝ නෙමේ බුදුහාඳුරවන්ට ඉන්නේ. අපි වෙනස් පිරිසක්. එයා හැසිරෙනවා ඒ විදිහට. බුදුහාඳුරන්ගේ රූපේ දැක්ක පමණින් මමට තරහ ගිහිල්ලා මම අර මිනිහයාට කනට දෙකක් ගහලා ගලෝපන් ඔය ඇඳුම කියනවා නම් ඒ මිනිහයා කවදාවත් බුදුහාඳුරුව ගැන තේරුම් ගන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ ගෝලයක් කොයි වගේ කෙනෙක්ද කියලාවත් තේරුම් ගන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ තියෙන මානසිකත්වය බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට උන්වහන්සේ කියන්නේ අර අනුසෝතගාමි යනාතට යන. හැබැයි ධර්මයේ තුල තියෙන පටිසෝතගාමි. එනිසා උන්වහන්සේ දිගණිකාය එක සූත්‍රයකදී කියනවා මං ගැන ගැටීමෙන් මං ගැන තරහෙන් කෙනෙක් මට බයිනෝ නම් මට අපහාස කරනවා නම් එයත් එක්ක ගැටෙන මිනිස්සයා මගේ ශ්‍රාවකෙක් නෙමෙයි කියනවා. ඒ බුදුහාමුදුරුවොත් එක්ක ගැටිච්ච කෙනා එක්ක උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ගැටෙනවා නම් එතන ඇති ශ්‍රාවකත්වයක් නෑ කියනවා. ඒක තමයි පටිසෝතගාමි ක්‍රමය. අන්නේ එතෙන්දි පින්වත්නි ඔබට මම නිකන් හිතන්න දෙයක් කියන්නම්. අපි හිතමු තරහෙන්ම බුදුහාමුදුරන්ට අපහාස වෙන විදිහට ඔන්න දෙයක් කළා. නිකන් හිතමු පින්තූරයක් අනම්මනක් නෙමෙයි මහ දෙයක් නෙමෙයි. බෝධියක මළුවේ සෙරප්පු දෙක දාගෙන යනවා. එක්ක චෛත්‍ය මළුවේ සෙරප්පු දෙක දාගෙන යනවා. දැන් අපි පාවහන් ගලවලා යන්න කියලා තියෙනවානේ. එතකොට ඒ ගෞරවයට අපි කොතන හරි දෙයක පාවහන් වල තියෙන කිලිටි දුහුවිලි අපවිත්‍රදේ පිරිසිදු වෙච්ච තැනකට ගෑවෙනවට අකමැති කොට අපි කරන්නේ මේ පාවහන් ගලෝලා තියලා යනවා. දැන් ඔබ සමහර විට පාරේ ඇවිදගෙන ආපු සෙරප්පු දෙක සපත්තු දෙක ගේ ඇතුලේ හැමතැනම දාගෙන ඇවිදින්නේ නැහැ. ඒක කොතන හරි ගෙදරට ඇතුල් වෙන තැන හරි යම්කිසි තැනක ඔබ ඒ සෙරප්පු ටික තියයි. එතකොට දැන් එතෙන්ද නිකන් හිතන්න ගෞරවයේ පිනිස කළ යුතු දෙයක් නේ. හිතාමතාම අගෞරව කරන්න කවුරු හරි කෙනෙක් සෙරප්පු දෙක දාගෙන ඇවිදිනවා. ඒක බෝමලුවේ හරි චෛත්‍ය මලුව හරි කොහේ හරි. දැන් මේ මනුස්සයාට සැරයක් දෙසරයක් කිව්වා. කිව්වට ගණන් ගන්න අනේ අනෝ යන්න කියලා දැන් මෙයා ඔහේ යආගේ වැඩේ කරනවා. සෙරප්පු දෙක හෝ සපත්තු දෙක දාගෙන දැන් ඇවිදිනවා. දැන් අපිට පැහැදිලි එක දෙයක්. මෙයා මේක කරන්නේ පැහැදිලිවම අගෞරවයෙන්. ඉගෙන මෙයාගේ හිතේ ලොකු තරහක් තියෙනවා. ඒක බුදුහාන්තුරුවත් එක තරහක් තියෙනවා. මේ චෛත්‍යෙත් එක තරහක් තියෙනවා. මේ බෝධියත් එක තරහක් තියෙනවා. මොකක් හරි දැන් මෙයාගේ හිතේ අමනාපයක් තියෙනවා. ඒ නිසානේ ආයක කරන්නේ. දැන් ඔබට එතෙන්දී මේ අගුණේ තියෙන මිනිස්සයාගේ අගුණේ දැකලා ඔබට මේ මිනිස්සයා ගැන අනුකම්පාවක් ඇති කරගන්න බැරියයි. ඔබේ හිතේ එකපාරට තරහක් එන්නේයි. ඒකට හේතුව ඔබ බුදුහාමුදුරුව ගැන තියෙන ප්‍රියමනාප නිසා උන්වහන්සේට අපහාස කරන කෙනා ගැන එන අප්‍රියමනාපි තමයි වතන මතුවලා එන්නේ. ඇලීමක් තියෙනවා බුදුහාමුදුරුව ගැන. එතෙන්දී උන්වහන්සේට විරුද්ධ වෙන කෙනාගෙන ගැටීමක් වෙනවා. මේ ඇලීමයි ගැටීමයි කියන්නේ දෙකම පින්වත්නි පීඩනයක්. ඒ කියන්නේ ওই දෙකේම තියෙන බුදුහාඳුරුව ගැන ආපු තද ඇලීම නිසා අර මිනිස්සයා ගැන එන ගැටීම කියන දෙක නැති මැද උපේක්ෂාව තමයි බුදුහාඳුරුව බලාපොරොත්තු වෙන්නේ. අන්න එතෙන්ට ආපු මිනිස්සයාගේ මානසයේ තියෙන මහ පුදුම අනුකම්පාවක් අර වැරද්ද කරන කෙනා ගැන. ඒ බෝමලුවේ සපත්තු දෙක දාගෙන ඇවිද්ද මිනිස්සයා හිතාමතා ගෞරවෙන්, චෛත්‍ය මලුවේ එක ඇවිදපු මිනිස්සයා හිතාමතා ගෞරවෙන් අපිට මේ මිනිස්සයා ගැන අනුකම්පා සහගත ප්‍රතික්‍රියාවක් එන්න පුළුවන් වුණා නම් පින්වත්නි අන්න පටිසෝතගාමි. කොහොමද ඒක එන්නේ? මම ඒක එන්න විදිහක් කියන්නම් ඔයත්තන්ට. දැන් ඔබ හිතන්න බිම්බිසාර රජතුමා මේ ලෝකේ ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු පළවෙනි ආරාම පූජාව කරපු මිනිස්සයා. වේලුවනේ පූජ කරානේ, ගිජ්ජකූටේට පාරවල් හැදුවා, සුගන්ධ කුටි හැදුවා, කරපු මහ පුදුම දේවල් ටිකක් තියෙනවා. ඒ ඇසේ සෝතාපන්නත් වුණා. දැන් බිම්බිසාර රජුරුව කියලා කියන්නේ ඒ වගේ සෑහෙන දෙයක් ශාසනයට කරපු මිනිස්සෙක් ඒ කාලේ. එතකොට දැන් ඔයත් හිතන්න මිනිස්සුන්ට සෝවාන් වෙච්ච රජෙක් විදියට, ගොඩක් පිංකම් කරපු රජෙක් විදියට බිම්බිසාර රජතුමා ගැන ලොකු පැහැදීමක් තියෙන්නේ. ඒ කාලේ අපි නිකන් හිතමු මිනිස්සුන්ට ලොකු පැහැදීමක් එතුමා ගැන තිබ්බා කියලා. එහෙම හිතමුකෝ. අපිත් ඒ කාලේ හිටියා කියලා හිතමු. අපිත් බුදුහාමුදුරුවන්ට ගරු කරන හොඳ බෞද්ධෙක්. අපිත් යම්කිසි ධර්මයේ අහන ශ්‍රාවක පිරිසක්. දැන් අපිටත් එතකොට බිම්බිසාර රජුරු ඇවිල්ලා බණ අහනවා පේනවා, සෝතාපන්නයි. අපිටත් දැන් රජුරුව ගැන හරි පැහැදීමක් තියෙනවා, හරි වටින රජෙක්. ඔහොම ඉන්නකොට ඔබ හිතන්න, අජාසත් රජුරුව බිම්බිසාර රජුරුවංග මේ හිර කරලා, අර හිරගේ ඇතුලේ දුන්නනේ මහා පුදුම දස වද ටික, කකුල් පලලා ඇවිද්දෝලා, මතකයිනේ ඔය ඉගෙනගෙන තියෙන දහම් පාසැල්වල ඕන තරම්. මම මේ දන්න කතාවක හිතන්න පැත්තක් කියන්නේ. දැන් රජ්ජුරුවන්ට කණ්ඩ දෙන්නෙත් නැතුව වද දීලා 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 මරලම දැම්මා. ඔබ හිතන්න, දැන් හිරේ දුක් විඳින කාලෙත් අපිට ආරංචි වෙනවා. අපි එතකොට දැන් ඒ කාලේ ඉන්නවා කියලා මං කියවනේ. අපිත් ඒ කාලේ ඉපදිලා අපිටත් ආරංචි වෙනවා. අන්න මේ හොඳට හිටපු රජ්ජුරුව කිසිම වැරැද්දක් කරන්නේ නැතුව හිරේට අරගෙන, ඔන්න දැන් මෙහෙම කකුලුත් පළලලු, මෙහෙම වද දෙනවලු, ඔන්න කණ්ඩ දෙන්නෙත් නෑලු. අනේ ඉතින් අපිට ඔහොම දැන් එනකොට අපේ හිතට මහ පුදුම දුකක් එනවා. පව් කියලා හිතෙනවානේ, මෙච්චර හොඳට පිංකම් කරන් සෝවාන් වෙලා හිටපු රජ්ජුරුවන්ට අඩුතරම වැරැද්දක් කළා නම් ගමන්නේ, කිසිම වැරැද්දක් නැතුව මෙහෙම වද දීලා කණ්ඩත් නොදී අන්තිමට මරල දැම්ම කියලා ආරංචි වෙනකොට කොහොම දුකක් එයිද ඒ කාලේ අපි හිටියානම්. ඔබ හිතන්න, ඒ අපිට දුක එන්නේ විපාකෙට. දැන් ඒ රජ්ජුරුව විපාකයක් වින්දා කකුල් පළලා අර දුක් විඳපු ඔක්කොම විපාකයක්. මේ විපාකේ ඇහිලා තමයි අපිට අනුකම්පාවක් ආවේ. අනේ පව්, හරි, අපිට දුක හිතුනේ ඒ අනුකම්පාව ආවේ එයාගේ විපාකේ ඇහෙනකොට. දැන් ඔය විපාකෙට යම් කර්මයක් තියෙනවනේ. කර්මය මොකද්ද? කර්මය තමයි එදා එක්තරා ආත්මිකදී බෝමලුවක සෙරප්පු දෙකක් දාගෙන ඇවිදිනකොට පිරිස මේක කරන්න එපා කියද්දී ඒක කිසිම ගෞරවයක් නැතුව තියෙන හිතේ තරහට අගෞරව කරන්න ඕනකමටම සෙරප්පු දෙක දාගෙන ඇවිදලා තියෙනවා හැමතැනම. ඒකේ විපාකේ, ඒක ආත්මික වෙච්ච දෙයක විපාකයක්. ද කකුල් පළල දුක් විඳුනා. එතකොට දැන් ඒ කර්මය කරන කාලෙත් අපි හිටියා නම් මෙයාම, මේ රජ්ජුරුවම, අපි හිතන්න මෙයා ඒ එදා ආත්මේ ওই විදියට කකුල් වල සෙරප්පු දාගෙන බෝමලු ඇවිදිනවා දකින්නකොට අපි එතන හිටියා නම් මොන කාලකන්ණියද කියලා අපිට තරහයයි. දැන් බලන්නේ කර්මය කරන තැන තරහ යනවා. හැබැයි යාම විපාකේ කවදාහරි විඳින තැන අනේ පව් කියලා අනුකම්පාවක් එනවා. ඕක තමයි ඇත්ත කතාව. අද අපි මේ අහිංසක පාරේ සතෙක් ඉන්නවා දැක්කොත් එහෙම ඒ සතාගේ කකුලක් කැඩලා අහිංසකව හරීම දුක්බර විදියට ඉන්නවා දැක්කොත්, හිතන කකුල් දෙකක් නැතුව බල්ලෙක් තියෙන එක ගාත් දෙකෙන් අමාරුවෙන් ඇතිල්ලි ඇතිල්ලි පාර යනවා, හරි දැක්කම දුක එනවනේ, අනුකම්පාවක් එනවනේ. ඒ විපාකෙට අනුකම්පාව එනවා, විපාකෙට දුක හිතෙනවා. හැබැයි යා කර්ම කරන කාලේ අපි හිටියා නම් අපිට තරහ යනවා. ඔන්න ඔය කාරණා දෙක ඔළුවේ තියාගෙන ඔය ඇත්තන්ගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මුණ ගැහෙනකොට ඒ මිනිස්සේ මොකක් හරි කර්මයක් කරනවා පේනකොට කිසිම කතාවක් නැහැ ඒ මිනිස්සයාගේ විපාකයේ දිහා හිතින් මවාගෙන බලන්න. මෙයා අද කර්මය කරනවා, මෙයා කවද හරි දවසක විපාකෙ ගෙවයි මෙහෙම. ඒ විපාකෙ ගෙවන කාලෙට මං මෙයාව මුණ ගැහුනොත් මට අනේ පව් කියලා අනුකම්පාවක් එයි. ඉතින් එදාට මේක ඇයි දැන් ගන්න බැරි? එහෙම ගත්තොත් පින්වත්නි අපි ඉන්නේ අර ඇලීම් ගැටීම් කෙනකෙනේ මැද උපේක්ෂාවේ. එතකොට අපිට මේ සමාජයේ ඉන්න ඕන වැරදි කරන මිනිස්සෙක් දිහා පුදුම අනුකම්පාවකින් මේ මිනිස්සයා දිහා බලද්දී අපෙන් එන්නේ මහා අමුතු ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ අපෙන් එන ප්‍රතික්‍රියාව අපි ගැටීමෙන් අර ප්‍රතික්ෂේප කරන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ මිනිස්සයාව කොහොම හරි ඒ වරද්දෙන් මුදෝ ගන්න පුළුවන් වෙන අනුකම්පාවක් එක්ක එන ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රියාවට මිනිස්සු හරි ආසයි. මේ වැරදි කරන මිනිස්සයා සමාජයේ හොඳ අයatin ප්‍රතික්ෂේප වෙනකොට අර මිනිස්සයාට තව තව වැරදි කරන්න හිතෙනවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, ඔබට වඩා ಗುಣ අඩු කෙනෙක් ඔබට මුණ ගැහුනොත් ඉමිනිහත් එක ගැටෙන්න එපා. ඒ මිනිස්සයත් එක්ක උපේක්ෂාවෙන් ඒ මිනිස්සයා ගැන අනුකම්පාවක් ඇති කරගන්න. එතකොට ඔබට සමහර විට ඒ මිනිස්සයව නිවැරදි කරගන්න පවා අවස්ථාවක් එයි. මොකද ඔබ ඒකේ තව පැත්තක් බලන්න. ඔබට තියෙන ಗುಣ තව කෙනෙක් ළඟ නැති තැනනේ ඔබ යත් එක්ක ගැටෙන්නේ. හැබැයි ඔබ මෙහෙම හිතන්න, ඔබට හිතුන් නැති පැත්තක්. සමහර විට මේ දැන් එක එකනාගේ ಗುಣ සාපේක්ෂයිනේ. ඔබට පේන ඔබ තුල තියෙන ಗುಣ නැති කෙනත් එක්ක ඔබ ගැටුණා. හැබැයි ඔබට වඩා ಗುಣ තියෙන කෙනෙක් දකිද්දි ඔබට හිතෙනවා නේද එයාව ඇසුරු කරන්න. ඔබ කරපු දෙයම එයා කරනවට ඔබ කැමතිද? ඒ කියන්නේ ඔබට වඩා ಗುಣ නැති මිනිස්සයෙක් එක්ක ඔබ ගැටුණා වගේ ඔබට වඩා ಗುಣ තියෙන මිනිස්සයා ඔබ එක්ක ගැටෙනවට ඔබ කැමතිද? ඔබව ප්‍රතික්ෂේප කරනවට, ඔබට වඩා ಗುಣ තියෙන කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කරනවට ඔබ කැමතිද? ඒකම තමයි පින්වත්නි ඔබට වඩා ಗುಣ අඩු මිනිස්සයාගේ මානසිකත්වෙත්. ඒක තේරුම් අරගෙන අපි ජීවත් වෙමු. මේ සමාජයේ ඉන්න සියලු දෙනා එතකොට අපිට උපේක්ෂාවෙන් දැකලා නිවැරදි කෙනෙක්, නිවැරදි වෙන්න වාසනාව තියෙන කෙනෙක් හිටියොත් ඒ මිනිසයාට නිවැරදි වෙන්න පව අවස්ථාවක් හදන්න අපිට පුළුවන් වේවි. ඔබ හැම දිනාටම මේ කල්යාණ වූ අවවාදේ අද දවසේ ඉරිදාහිරු සදහම් උදෑසන ඔස්සේ ඔබේ ජීවිතයේ ආලෝකමත් කරන උතුම් අවවාදයක් බවට පත් වේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරන ගමන් හිරුනාලිකාවේ අපේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරමින් හිරු ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දිනාටත් අපි මෙත් සිතින් අද මේ හිමිදිරි උදෑසනම ආශිර්වාද කරනවා. හැම දිනාගෙම ජීවිතයේ තියෙන හැම මානසික පීඩනයක්ම ඉක්මනින්ම හිතවලින් දුරස් වෙලා හිතට සැනසීම මුදා වෙන පුණ්‍යවන්ත වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ඔබට වහවහ උදා වෙන්න අපි හැම දිනම රැස් කරන පින් ඒකාන්තයෙන්ම හේතු පිණිස, උපකාර පිණිස, වාසනාවක් පිණිසම වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු ත්වං සද්ධාති.
අද ඉරිදා හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද වල්පුල ගෝතම ස්වාමීන් වහන්සේ.